ගරු හසන් සමරසිංහ ඇමතිතුමා විනාඩි 12ක් කාලය.
ගරු කාර්ක සභා සභාපතිතුමියනි, විශේෂයෙන් මේ කල්තබන අවස්ථාවේ විවාදය සඳහා ඉදිරිපත් කරන යෝජනාව පිළිබඳව අදහස් දක්වන්නේ මේ යෝජනාවේ තියෙන්නේ ආණ්ඩුව අද ජනතාවගේ බලාපොරොත්තු බිඳනමමින් තියෙනවා. ඒ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ දාන කටයුතු කරලා තියෙනවා. ආණ්ඩුව මැදිහත් වෙලා මේ භාණ්ඩ මිල අඩු කරන්න පාලනය කරන්න කටයුතු කරලා නැහැ. දාලා තියෙන පාලන බිල හාල්වලට දාපු පාලන බිලත් මේ පාලනය වෙලා නැහැ කියලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න නැහැ කියන කාරණය පිළිබඳව තමයි අපේ අමිල ප්‍රසාද් මන්ත්‍රීතුමා මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. හැබැයි මේ පිළිබඳව අපේ ගරු මන්ත්‍රීතුමන්ලා බොහෝ කරුණු ඉදිරිපත් කළා. මට හිතෙන්නේ මේ පිළිබඳවත් කරුණු කියන්න ගමන් සභාවේ මතුවෙච්ච කරුණු කීපයක් තියෙනවා. ඒ ගැන මේ සභාවේ මන්ත්‍රීවරු නැති වුණත් කරුණු කියන්න යන්න ඕනේ. මොකද මම මේ කතාව අවසන් කරන්න කලින් අවශ්‍ය නම් ඇවිල්ලා ඔයාලට කරුණු කියන්න පුළුවන්. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කරුණක් කියන්න උත්සාහ කළා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව විසින් පත් කරන ලද සභාපතිවරු ඔවුන්ගේ වැටුප් හෝ දීමනා ලබා ගැනීම සම්බන්ධයෙන් පත්‍රිකාවක් එහෙම නැත්නම් ඔහු බෝඩ් පේපර්ස් දාලා ඔහුගේ වැටුප් දීමනා වැඩි කරගන්න කටයුතු කළා. මේ සේවක පඩිනඩි වැටුප් ගැන කතා කරනවා ආණ්ඩුව. හැබැයි තමන්ගේ සභාපතිතුමාගේ වැටුප් වැඩි කරන්න කටයුතු කරා කියලා. ඒ නිසා මන්ත්‍රීතුමා මේක ඇහෙන පැත්තක කොහරි ඉන්නවා නම් ඇවිල්ලා එහෙම දෙයක් කරලා තියෙනවා කියලා ලේඛනයක් පුළුවන් නම් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කියලා මම කියනවා. මේ ඔය එක චැනල් වල තියෙන බොරු ගෙනල්ලා නිවුස් වලට බොරු කරුණු කියන්නේ නැතුව. මොකද ඒවා තමයි මේ කියන්නේ ඒගොල්ලෝ. රටේ කියන බොරු ගෙනල්ලා මේක ඇතුළේ බොරු කියනවා. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අපේ අයවැය ඇතුළේ රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් රටේ වැඩ කරන ජනතාව සම්බන්ධයෙන් අපි අපේ වැඩ පිළිවෙල ඉස්සරහට කියනවා. ඒ වගේම දිලිත් ජයවීර මන්ත්‍රීතුමත් මේක ඇතුළේ ඉඳලා බොරු කතාවක් කියලා ගියා මේ ඇන්ටිජන් සම්බන්ධයෙන්. මොකද ඇන්ටිජන් වලට එතුමත් දිලිත් කියනට වඩා ඇන්ටිජන් කිව්වහම රටේ මිනිස්සු දන්නවා එතුමාව. ඒ කියන්නේ මේ ව්‍යසනයක් ආපු වෙලාවක හොඳ ඇන්ටිජන් රටට එන්න කලින් දිලිත් ඇන්ටිජන් රටට ගේන්න ගියා. හැබැයි ඇන්ටිජන් ගේන්න යනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිවත් නොකරපු ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමට අයිති සබ්සිඩියරි එකක් ගෙනාවා. මේක අඩුම ගානේ ලියාපදිංචි තිබුණේ නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශයේ. කෝටි 220ක් 2.2 බිලියන් වටිනාකමක් තියෙන ගනුදෙනුවක් තමයි මේ සමාගමත් එක්ක කරේ. ඒක විතරක් නෙමෙයි ගරු කාර්ක සභා සභාපතිතුමියනි, මේ ගනුදෙනුවත් එක්ක ඔහුගේ සමාගම සම්බන්ධ තවත් මේ අර නිරෝධායන කටයුතු සඳහා හෝටල් වලට කටුනායකෙන් එන අයව කටුනායකෙන්ම බස් වලට නංගලා නිරෝධායන කටයුතු සඳහා කියලා හෝටල් වලට අරන් ගිය බිස්නස් එක කරෙත් මෙතුමා සම්බන්ධ වෙලා. ඒ නිසා සමහර අයට කියන්න ඕනේ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා. වෙලා නැහැ, විනාඩි 12යි මට තිබුණේ. ඒ නිසා බොහෝ කරුණු කියන්න තියෙනවා. මේ කියන්නේ සමහර අයට මේ ඉතිහාසය අමතක කළම අපි අය කියලා හිතන් ඉන්නවා. මේ ඉස්සරහ ඉඳන් කරුණු කියපු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියන්න උත්සාහ කළාම අපි ගැන මේ රත්තරන් අස්සෝ ඉන්නවා කියලා කියන්න හැදුවා, අරවා කියන්න හැදුවා, මේවා කියන්න හැදුවා. ඕනනම් දවසක් කියන්න පුළුවන් එතුමා කරපු ඒවා ගැන. මම ඒ ගැන කියන එක පැත්තක තියලා ක්‍රිස් කේස් එකේ මේ ඊයේ පෙරේදාත් මගෙන් විස්තර ගත්තා. ක්‍රිස් සමාගමට ඉඩම අරගෙන ඔහුට ආපු සල්ලි ආපු ගිණුම සහ ඔහු ඒ සල්ලි වියදම් කරපු ආකාරය පිළිබඳව, එයාබස් ගනුදෙනුවේ කපිල චන්ද්‍රසේනගේ නෝනාගේ කවුන්ට් එකට සල්ලි ආපු එක කොහොමද, නාමල් රාජපක්ෂලා සල්ලි ආපු එක පිළිබඳව. ඒ නිසා මේ අර සුදු වෙන්න හදනවාද විපක්ෂයේ ඉඳන්? ඒ නිසා සුදු වෙන්න බෑ නේ, සුදු වෙන්න බෑ. චාමර මන්ත්‍රීතුමා ළඟ තියාන ඉඳන් කතරගම දේවාලය ගැන කතා කරන්න හැදුවා. ඒ නිසා මේවා ගැන ඕන්නම් අපි දවසක් වෙනම දාගෙන කතා කරමු. ඒ නිසා මට කියන්න ඕමනා කතාව තියෙන්නේ අපේ අමිල ප්‍රසාද් මන්ත්‍රීතුමාම කියන්න හැදුවා බඩු මිල ගැන. ඒ නිසා අමිල ප්‍රසාද් මන්ත්‍රීතුමාට කියන්න ඕනේ බඩු මිල සම්බන්ධ කාරණේදී විශේෂයෙන් අපි උදෙත් කිව්වා මේ අපේ ආණ්ඩුව පත් වෙලා දින 51යි අපේ කැබිනට් මණ්ඩලයේ දිරුම් දීලා. මේ පහුගිය කාලේ පුරාවට සතොස තමයි ආණ්ඩුව සතු වෙළඳසාලේ. සතොස හරහා වෙළඳසාල 452ක් 448ක් අපිට තියෙනවා. සතොස හරහා භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලියට අපි මැදිහත් වෙනවා. ඒතර අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලියට අපි මැදිහත් වෙද්දී විශේෂයෙන් සතොස කරන්නේ මේ වෙළඳපොළ තුල මිල තීරණය කිරීමට මැදිහත් වීමේ ක්‍රියාවලියට යම් ප්‍රවේශයක් ගන්න එක ගරු සභාපතිතුමියනි. ඒ නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක් පිළිබඳව ලේකන මම ඔබට කියන්නම්. මේක මට සභාගත කරන්න පුළුවන්. මේ භාණ්ඩවල අත්‍යවශ්‍ය භාණ්ඩ ග්‍රොසරි අයිටම්ස් අපි මේවට කියන්නේ අල, ලූණු, සීනි, පරිප්පු, හාල්, මැස්සෝ, සැමන්, මේ වගේ මිල පාලනය කිරීම සඳහා මිල පහලින් තියා ගැනීම සඳහා තමයි අපි මැදිහත් වුණේ. මම එක උදාහරණයක් කියන්න. විශේෂයෙන් පහුගිය දිනවල ලංකාවේ සැමන් කර්මාන්තේ සම්බන්ධ සැමන් වලට තිබුණා පාලන මිලක්. ඒ සැමන් වලට තිබුණා පාලන මිලේ තිබුණේ 480යි. හැබැයි 480ට සැමන් තිබුණා සමහර සැමන් 480ට විකුණනවා 500ට විකුණනවා 460ට විකුණනවා 440ට විකුණනවා සැමන් වලට පාලන මිලක් තියෙනවා යටිනුත් විකුණනවා. අපි කැඳෙව්වා සැමන් නිෂ්පාදකයෝ ලංකාවේ සැමන් නිෂ්පාදකයන් ඉන්නවා 25ක් විතර. ඒ අතර සැමන් නිෂ්පාදකයන් 25ක් ඉන්නවට සැමන් කර්මාන්තය එදිනෙයි. ලංකාවේ සැමන් කර්මාන්තය අලුත් එකක් අපේ රටට. ඉන්ඩස්ට්‍රි එක ග්‍රෝවින් ඉන්ඩස්ට්‍රි එකක්. ඒ නිසා ඒකට ටෙක්නොලොජි එක එන්න ඕනේ. ඒ නිසා අපිට සෞඛ්‍ය සම්පන්න ආහාරයක් බවට දරුවන්ට මේ ආහාරය වැඩිපුර සැමන් ගන්න එහෙම. ඒ නිසා ග්‍රෑම් 425 සැමන් ටින් එකක් අඩුවට ගන්න ගෙදරකට පුළුවන්කම තියෙනවනේ වේල් දෙකක්වත් නැමේ සැමන් ටින් එක පාවිච්චි කරනවා. ඒ නිසා අපි කර්මාන්ත කරුවට කිව්වා මේ රට වටේට අටගුණයක් ලොකු මහ මුහුදක් තියාගෙන පිට රටෙන් මාළු ගෙනෙන එක වෙනුවට අපි මාළු ටික අල්ලලා ලංකාව විතරක් නෙමෙයි ඕගොල්ලෝ පිට රටවත් මාළු යවන්න ඩොලර් හොයන්න අන්න ඒකට මේ කර්මාන්තය දියුණු කරන්න රටෙන් අපි දෙන්න පුළුවන් සහයෝගය අපි දෙන්නම් මොකද්ද කරන්න පුළුවන් කියලා ඇහුවා. අපි ඒ වෙලාවේ කිව්වා මේ වැඩේ ඕගොල්ලන්ගේ කොහොමද කැපැසිටි එක? ගරු සභාපතිතුමනි දවසට 17 ලක්ෂ 5ක් ඒගොල්ලන්ට හදන්න පුළුවන්. මොකද්ද දවසේ අපේ පරිභෝජනේ? දවසට 180,000යි 17 පරිභෝජනය කරන්නේ. ලක්ෂ 5ක් අපි හදනවා. දැන් මොකද්ද ප්‍රශ්නේ? එහෙනම් දැන් මේකට ප්‍රශ්නයක් තියෙනවා. වෙළඳපළ පරිපාලනය සඳහා වෙළඳපළ මේ මැදිහත් වීමක් ඕනේ. එහෙම නැති වුණාම දැන් පිට රටිනුත් ගේනවා සැමන්. රුපියල් 85ක් සැමන් ටින් එකකට බද්දක් තියෙනවා. කිලෝ එකකට 200ක බද්දක් යටතේ පිට රටිනුත් සැමන් ගේනවා. හැබැයි මේකත් එක්ක වෙළඳපළේ මේ ප්‍රශ්නේ බේරන්න ඕනේ. අන්න ඒ නිසා අපි සැමන් ටින් එකකට රුපියල් 380කට අද පාරිභෝගිකයට සැමන් ටින් එකක් ගන්න පුළුවන් විදිහට අපි පාලන මිලක් දාලා සැමන් මිල අඩු කරා රුපියල් 90කින් සැමන් මිල අඩු කරා කරු මන්ත්‍රීතුමා. එනිසා අපි ආණ්ඩුවක් හැටියට අපි මේවා අහක බලන් හිටියේ නැහැ. වෙළඳපළ ඇතුලේ ජනතාවට සහන ලබා දෙන්න පුළුවන් නිෂ්පාදකයක් ආරක්ෂා කරගනිමින් පාරිභෝගිකයක් ආරක්ෂා කරගනිමින් ලබා දී හැකි සහන ලබා දෙන්න තමයි අපි කටයුතු කළේ. මේ ප්‍රශ්නේ සාකච්ඡාවට ගෙනෙන්නේ විශේෂයෙන් හාල් පිළිබඳ සාකච්ඡාව නිසා. මොකද සහල් තමයි මේ මාතෘකාවේ ප්‍රස්තුතේ බවට පත් වෙන්නේ. සහල් ප්‍රස්තුතේ බවට පත් වෙන ගරු සභාපතිතුමියනි අපේ රටේ සහල් අපි යයි පිට රටින් ගේන්නේ කියලා අපෙන් ඇහුවොත් එහෙම කෙනෙක්. පසුගිය අවුරුදු කීපයක් බැලුවොත් එහෙම අපි හාල් යම් ප්‍රමාණයක් අඩු වැඩි වශයෙන් ගෙනලා තියෙනවා. හැබැයි 2022 2023 අපි ඉතා විශාල ලෙස සහල් ආනයනය කරලා තියෙනවා. 2022 780,000ක් ආනයනය කරලා තියෙනවා. 23 145,000ක් මෙට්‍රික් ටන් ආනයනය කරලා තියෙනවා. හැබැයි අපි මේ ප්‍රශ්නය පහුගිය කාලේ මම අවස්ථා දෙක තුනක මේ පාර්ලිමේන්තුවට කරුණු කිව්වා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි මුළු රටම දැනගන්න ඕනේ. අපේ කන්න දෙකක් වගා කරන රටක්. කන්න දෙකක් වගා කරද්දී අපේ රටේ දෛනික සහල් පරිභෝජන කරු සභාපතිතුමියනි සහල් මෙට්‍රික් ටන් ලක්ෂ 2යි. හැබැයි සහල් මෙට්‍රික් ටන් ලක්ෂ 2ක් අපි කනකොට ඒ වගේම පිටි මෙට්‍රික් ටන් ලක්ෂයක් විතර අපි කනවා දවසට. පිටි මෙට්‍රික් ටන් ලක්ෂයක් විතර කනවා අපි දවසට. ඒ කියන්නේ සහල් මෙට්‍රික් ටන් ලක්ෂ 2ක් අපි දවසට පරිභෝජනය කරමු. සහල් මෙට්‍රික් ටන් ලක්ෂ 2ක් කනකොට අපිට අවුරුද්දක අපේ සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටන් ලක්ෂ 24යි. හැබැයි අපේ සහල් නිෂ්පාදනයේ මෙට්‍රික් ටන් ලක්ෂ 29යි. ඒ කියන්නේ අතිරික්තයක් තියෙන්න ඕනේ අපිට. අවුරුද්දක 2024 අවුරුද්ද අපේ සහල් නිෂ්පාදනයේ මෙට්‍රික් ටන් ලක්ෂ 24යි. හැබැයි ලක්ෂ 24ක් කිව්වම ලක්ෂ 5ක් අතිරික්තයක් තියෙන්න ඕනේ. හැබැයි ඔබ අපි හැමෝම දන්නවාද වෙළඳපළේ සහල් නැහැ. අපි කනවා රතු හාල් කනවා යම් ප්‍රමාණයක් රතු සහ සුදු කැකුළු. කැකුළු කෙවුවාම විශේෂයෙන් අපේ රටේ වැඩිපුර කන්නේ දකුණේ සහ රත්නපුර ප්‍රදේශයේ රතු කැකුළු කන්නේ. ගාල්ල මාතර හම්බන්තොට සහ රත්නපුර ප්‍රදේශයේ ජනතාව රතු කැකුළු ටික වැඩිපුර කනවා. නාඩු තමයි 65% අපේ රටේ ජනතාව කන්නේ. 15%ක් කැකුළු කනවා. ඉතුරු 15% සම්බ කන්නේ. 4-5% තමයි ওই බාස්මතී සහ අනිකුත් හෝටල් වල කෑම කන ජනතාව කන්නේ. 65% අපේ රටේ නාඩු ජනතාව පරිභෝජනය කරා. එසා ගොවියගේ වගාවෙත් වැඩිපුර තියෙන නාඩු. එහෙම නැත්නම් අපි සිංහලෙන් අපේ ගොවියෝ ගොවිතැන් කරන අනුරාධපුර පොළොන්නරුව අම්පාරමේ ප්‍රදේශවල ගොවි ජනතාව කියන්නේ බාලවී කියලා මාස 3යි. අපි සම්බව වලට කියන්නේ මහවී කියලා මාස 4යි. ඒ නිසා මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ අපේ ක්‍රොප් මැප් එක අනුව වගාවට වී වගාවට වතුර දෙන සැලැස්ම අනුව වතුර දෙන විදිහත් හදනවා. මොකද මේ ක්‍රොප් එක නැස්සන් අස්වැන්න ගන්න ඕනේ මේ විදිහට. එසා පහුගිය කාලේ පුරාවට මේ වෙච්ච දේවල් අනුව බැලුවහම අපේ රටේ වීඅස්වැන්න 2024 මිලියන 4.9යි. හාල් තියෙනවනේ මිලියන 2.9යි.
ආසන්න
ප්‍රමාණයක් මිලියන මෙට්‍රික් ටොන්. හැබැයි තියෙන්නේ මෙච්චර වුණාට මාස එකහමාරකට අදාළ හාල් නැහැ අපේ රටේ. ඔන්න ප්‍රශ්නේ ආපු තැන වෙළඳපළේ හුගයක් එනවා. එක පැත්තකින් පහුගිය ආණ්ඩුව ජනාධිපතිවරණයට කලින් අලුගොත්තේරු තකතිරු වැඩක් කරලා තිබුණා. රටේ සහල් බෙදන්න ඕන නම් කන අහල් අඩුම ගාන බෙදන්න තිබුණා. ඒ වෙනුවට දකුණේ මෝල් වල තිබිච්ච රතු හාල් ටික, රතු කැකුළු ටික රුපියල් 10ක් වැඩියෙනොත් දීලා අරගෙන රතු හාල් කන්න ඇති මිනිස්සුන්ටත් බෙදලා තිබුණා. හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිවරයාට කලින් හිටපු කෘෂිකර්මාන්ත මහින්ද අමරවීර ඇමතිවරයා තමයි මේ කටයුතු මැදිහත් වෙලා තිබුණේ. එහෙම කරලා රතු හාල් ටික මෝල් වලින් අරන් බෙදලා රට වටේ හාල් කිලෝ 20 ගන්න බෙදවන්නේ ඒවයි මන්ත්‍රීතුමා. ඒ නිසා අද රටේ රතු හාල් හිගයක් ඇති වෙලා තියෙනවා. රතු කැකුළු හිගයක් ඇති වෙලා තියෙනවා. අපි මේ පහුගිය දිනවල ඉන්දියන් තානාපති කාර්යාලයක කතා කරා. ඉන්දියානු සැපයුම් කරුවන්ගෙන් හොයලා බලව රතු කැකුළු ගේන්න පුළුවන්ද කියලා. මන්ත්‍රීතුමා රතු කැකුළු ගේන්න බෑ. රතු කැකුළු නෑ ඉන්දියාවේ. රට ඇතුලේ රතු කැකුළු හිගයක් තියෙනවා. හැබැයි ඒක සම්පාදනය කිරීම සඳහා සැලකිය යුතු උත්සාහයක් අපි ගනිමින් තියෙනවා. මෝල් වලත් නෑ. ඔබතුමා මොනවා හරි අහන්න තියෙනවද? වෙලාව තියෙන පොඩි වෙලාවයි. ප්‍රශ්නයක් නම් අහන්න කෙටි. ඔව්.
ගරු අමිල ප්‍රසාද්.
මම හිතන්නේ ඔබතුමාගේ අදහස අනුව මේ සංඛ්‍යා ලේඛන වල වරදක් තියෙන්න ඕනේ. ඒ තැන් වල ඔක හරි අඩුපාඩුවක් තියෙන්න ඕනේ.
අමිල මන්ත්‍රීතුමා මේ අහන්න හදුව ප්‍රශ්නය තමයි මම ඊළඟට කියන්න හැදී. ඒ නිසා එක පැත්තකින් රතුහාල් අඩුවක් වුණා. ඒ රතුහාල් අඩුව වුණේ අවශ්‍ය නැති හැට අමිල මන්ත්‍රීතුමා රතුහාල් බෙදුවා. ඊට පස්සේ දැන් මේ ප්‍රශ්නෙට උත්තරය හොයන්න යනකොට අපි හාල් අඩු වෙන්නේ කොහොමද කියලා හෙව්වා. අපේ රටේ කුකුල් සම්බන්ධ එහෙම නැත්නම් පෝල්ට් ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා. බිත්තර කුකුල් මස්. බිත්තර දාන කිකිලියෝ ලක්ෂ 125ක් ඉන්නවා. එයාගේ පැටව ලක්ෂ 80ක් ඉන්නවා. මේ ඉන්ඩස්ට්‍රි එකට මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් අවුරුද්දකට වී ගන්නවා. එතකොට අපේ දෙපාර්තමේන්තු අපේ ආයතන මේ ටික අඩු කරන්න ඕනේ අපේ අස්වැන්නේ.
කාලය අවසන්
වෙනවා. අපේ මට විනාඩි දෙකක් දෙන්න ගරු සභාපතිතුමියනි. අනිත් පැත්තෙන් අපි ඉන්නවා විසිතුරු මසුන් නදන කර්මාන්තේ. ඊට පස්සේ තියෙනවා ගරු මන්ත්‍රීතුමා අපේ ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා හාල් පිටි කර්මාන්තේ. රතු හාල් සුදු හාල් අපි පිටි කරමු. ඊට අමතරව තියෙනවා අපේ බියර් හදන්නත් අවසර දීලා තියෙනවා අපේ රටේ. අවුරුද්දකට මෙට්‍රික් ටොන් 20000කට වැඩිය යනවා. සාමාන්‍ය මාසෙකට මෙට්‍රික් ටොන් 1500ක් බියර් හදන්නත් අපි හාල් දෙනවා. බියර් හදන්නත් හාල් දෙනවා. මේ ටිකක් ගණන් හතර බැලුවාම ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. අස්සන් නැස්තමේන්තු කරලා තියෙනවා. ඉන්ඩස්ට්‍රීස් වලට යනවා. කුකුල් කර්මාන්තයට යනවා. මත්ස්‍ය කර්මාන්තයට යනවා. අනිත් පැත්තෙන් මේ ඔක්කොම ඇරියට පස්සේ ඒ තාල් වල හිගයක් තියෙනවා. ඔන්න ඔය නිසා අපි මෝල් හිමියන් ගෙනල්ලා කතා කරා. ගබඩාවල හාල් ටික පරීක්ෂා කරා. නැගෙනහිර පළාතේ මෝල් ටික පරීක්ෂා කරා. දකුණේ මෝල් පරීක්ෂා කරා. පොළොන්නරුවේ මෝල් පරීක්ෂා කරා. මෝල් හිමියා ගෙනල්ලා එකඟ කරගත්තා දෙසැම්බර් මාසේ 8 වෙනිදා ඉඳන්. දෙසැම්බර් 8 වෙනිදා ඉඳන් ඒ මෝල් හිමියන්ගේ මෝල් වලින් දෛනිකව නිදහස් වන වී වලින් මෙට්‍රික් ටොන් 350ක් සතසහරා දෛනිකව බෙදමින් මෙට්‍රික් ටොන් 350ක් දෛනිකව සතසහරා බෙදමින් සහල් වෙළඳපොළට අපි මැදිහත් වුණා. පාලන මිල පවත්වාගෙන යන සදා ගරු මන්ත්‍රීතුමා. ඒ නිසා මේ රටේ ඇතිවෙච්ච හාල් වෙළඳපොළ ඇතිවෙච්ච ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න අපි ආණ්ඩුවක් හැටියට මැදිහත් වුණා. ඒ නිසා මේ ප්‍රශ්නෙට නැවත ඇති නොවෙන්න නම් එක පැත්තකින් ඩේටා වල ප්‍රශ්නයක් තියෙන ඔබතුමා කියන හැටියට මේ සංඛ්‍යා ලේඛන වල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක පාරිභෝගික සේවා අධිකාරිය අපි එකතු වෙලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් තියෙනවා. මේක නැවත වැරදි
විදිහට
අපි හදා ගන්න ඕනේ. පාරිභෝගිකයට හාල් වල හිගයක් ඇති නොවෙන්න ඕනේ. නැවත පිටරටින් හාල් නොගෙනෙන්න ඕනේ. ඒ වෙනුවෙන් සහල් මිලදී වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය වී අලෙවි මණ්ඩලය සතස ඒකාබද්ධව අපි ක්‍රියාත්මක කරනවා. වගේම ඉදිරියේදී නැවත ජනතාවටත් ගොවියට වී වලට සහතික මිලකුත් ජනතාවට සාධාරණ සහල් වලට මිලකුත් ලබා දීලා නැවත සහල් වෙළඳපොළේ හිගයක් ඇති නොවෙන්න අපි මේක පාලනය කරන්න කටයුතු කරනවා. ඒ වෙනුවෙන් ඔබලාගේ සහාය ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි.